සම්බුද්දස්ස අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වතියනි පින්වත් දරුදරියනි අද අප බලාපොරොත්තු වන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් සතර සතිපට්ඨානෙහි කායානුපස්සනා මුල් කරගෙන ඒ පිළිබඳව උතුම් භාවනාවක් වන ආනාපානසති භාවනාව මුල් කර ඒ දේශනාව සිද්ධ කිරීමටයි. අද බොහෝ කොටම භාවනා පිළිබඳව බෞද්ධයන්ගේ විශාල ප්‍රබෝධයක් පවතිනවා. මේදී ඉතාම හොඳින් තේරුම් අරගන්න ඕනෑ භාවනාවක් කරන්නට ඉස්සෙල්ලා ඒ පිළිබඳව මනා දැනුමක් පළමු ඇති කරගෙන ඉන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? භාවනාව මූලික වශයෙන්ම හිත සම්බන්ධව හිත මූලිකව කරන කටයුත්තක්. ගතක යම් ආකාරයකින් දෙදක් රෝගයක් ඇති වුණා නම් ආපදාවක් ඇති වුණා නම් පිටින් බෙහෙත් කරන්න පුළුවන්. වෛද්‍යවරුත් ඉන්නවා. නමුත් හිතට රෝගයක් ආබාධයක් ඇති වුණා නම් එහෙම බොහොම අනාතයි. රෝගීන් බෙහෙත් කරන්න. එනයි පළමුවම දැනගන්න ඕනේ හිතට ආබාධයක් ඇති නොවන විදිහට හිත පිළිබඳ කටයුතු කරනකොට හොඳින් තේරුම් අරගෙන සිටින්න. එහෙම නොහිතියොත් ලොකු අමාරුවක් වැටෙනවා. බොහෝ කොටම භාවනා කරන්න ගිහිල්ලා සමහර අයට මේ කාබාධ මානසික ආබාධ හටගන්නේ ඒ භාවනා පිළිබඳව හරි ආකාරව තේරුම් අරන් නැති නිසායි. ඉතින් හොඳින්ම වටහා ගත යුතු මනා පීකල්පනාවෙන් තෝරා ගත යුතු උතුම් දහමක් තමයි මේ භාවනා පිළිබඳව විස්තරාත්මකව තේරුම් ගැනීම. ඉතින් අපි දැනගන්න ඕනේ මෙවන් භාවනාවක් කරනකොට ආනාපාන සති භාවනාව කියන වචනේ අද බොහොම ප්‍රචලිතයි. බෞද්ධයින් බොහොම ගෞරවයෙන් ඉතාම කැමැත්තෙන් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ආනාපාන සති භාවනාව විවිධාකාරයෙන් කරගෙන ඉනවා. සමහර අවස්ථාවල හිම්බීම් හැකිලීම් කියන මාධ්‍ය තුළින් එහෙම කරනවා. ආස්වාද ප්‍රස්වාද කරන්නා වූ වායුව මුල් කරගෙන කරනවා. මේ ආකාර නොයෙක් ක්‍රමවලින් සිද්ධ කරනවා. මේවා විවේචනය කරනවා නෙමෙයි යමක් මනාපී තේරුම් ගන්නටයි පළමුව විග්‍රහ කර තිබෙන්නේ. මේ ආනාපාන කියන වචනේ කියනකොට හුස්ම ගැනීම හුස්ම හැරීම මුල් කරගෙන කරන භාවනාව කියන එක තමයි අද අපි කවුරුත් දන්නේ අහලා තියෙන්නේ. මෙයා නවත්තාවට තේරුම් අරගන්න ඕනේ. ආන කියන්නේ මොකද්ද? ආන කියන්නේ මොකද්ද? මේ කාරණේ හොඳින් තේරුම් අරගන්නත් ඕනේ. අරගැනීමයි පහ කිරීමයි පෙන්වන භාවනාවක් තමයි ආනාපාන භාවනාව කියන්නේ. ආස්වාද කිරීම සහ ප්‍රස්වාද කිරීමේ සිද්ධ කරන භාවනාව ආනාපාන භාවනාව කියලා අපි කියනවා. මේක දැනගන්න ඕනේ මේ ආස්වාද ප්‍රස්වාද කියන්නේ මොකද්ද? මේ ආරෙවිණී නැත්නම් මේ සම්මා සම්බුද්ධ සාසනේ ආස්වාද ප්‍රස්වාද කියන්නේ මොනවද? ඒවාම ලෝකයේ සාමාන්‍ය දැන් වශයෙන් එන්නන ආස්වාද පාස්වාද මොනවාද? මෙන්න මේ කාරණේ තේරුම් අරගන්න ඕනේ. අනි යෝගී එහෙම නැත්නම් මේ සාසනයෙන් බැහැර පිටින්වත් පිළි එයා භාවනා කරනවා. හුස්ම ගැනීම හුස්ම හැරීම මුල් කරගත්ත ඒ භාවනා ක්‍රමයේ සිද්ධ කරනවා. අපිත් අපි ඒක වේම සිද්ධ කරනවා. නමුත් අපි දැනගන්න ඕන විශේෂ දෙයක්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළපු මේ නිවන් මාර්ගක් වන ආනාපාන සති භාවනාව ධර්මානුකූලව නම් බාහිර ශාසනයක නැහැ. මේ අදහසයි නැත්තේ. ක්‍රියාකලාප එකකේ තියෙන්න පුළුවන් නමුත් ඒ අදහස නැහැ. එහෙනම් මොකක්ද මේ ආරෙවිණී ආනාපාන සති භාවනාව කියන්නේ කියන එක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ වක්කාලීහි තුන් මාසයක් තමයි ශ්‍රාවකීන්ට ප්‍රකාශ කරනවා. මහරහණි දානීය රැගෙනෙන භික්ෂුව ඇරින්ද මේ කාලෙ තුල කවුවත් මා හමුවෙන්න එන්නේපා. මේවා උන්වහන්සේ ප්‍රතිඥාවක් දීලා ඒ වත් තුන් මාසයක් තුල නිවේදීව ගත කරනවා. මෙන්න මෙහෙම ගත කරලා ඒ වත් අවසානයේදී භික්ෂුන් වහන්සේලා අරදලා කියනවා, මහණනි අනේ පරිත්‍රාජිකින් ලැබුවොත් ඔබලගේ බවත් ගෞතමයන් වහන්සේ මේ ඉක්ුත් වස් කාලයේ කෙබඳු විහරණයකින් වාසය කළාද කියලා එයාට කියන්න ආනාපාන සතිය බහුලවට වාසය කළා කියලා එමු පිළිතුරක් දෙන්න. ඒ ආනාපාන සතිය මොකද්ද කියලා අහුවොත් ඊට අරිය විහාරයේ කියා ධම්ම විහාරයේ කියා තථාගත විහාරයේ කියා තියෙනවා කියලා කියන්නේ. බුද්ධයාණන් වහන්සේ ඉන්න මේ ආකාරයෙන් උපදේශ දුන්නු. මේ වැදගත් දෙයක් තියෙනවා හැඟවුණු පැත්තා. මේ ආනාපාන සතිය මොකද්ද කියලා අන්‍ය පරිබ්‍රාජිකින් අහුවොත් ඊට නම් තුනක් කිව්වා. හැබැයි මේ සාසනයෙන් බැහැර නැති නම් තුනක් තමයි ප්‍රකාශ කළේ. ඊට අරිය විහාරයේ කියා ධම්ම විහාරයේ කියා තථාගත විහාරයේ කියා තියෙනවා කියලා කියන්නේ. එහෙනම් බුද්ධයාණන් වහන්සේගේ ආනාපාන සතිය නම් අරිය විහාරයේ ධම්ම විහාරයේ තථාගත විහාරයේ කියන මෙන්න මේ වචන තුනින් පෙන්නනවා. ඉතින් ආර්ය කියන්නේ කවුද? මේ ආර්ය ශාසනය නැත්නම් මේ සම්මා සම්බුද්ධ ශාසනයමයි. ශාසනයේ තියෙන ආර්ය උත්තමයන් මුල් කරගෙන ආර්ය ගුණය මුල් කරගෙන කියන වචනය තමයි ආර්ය විහරණය. ධම්ම කියන්නේ කාටද? මේ ශාසනයේ තියෙන ධම්ම කියන බුදු පියාණන් වහන්සේට. සාතන් වහන්සේලා ධම්ම කියන බ්‍රාහ්මණයගේ ධම්ම කියන තියartifactId. ලෞකික බ්‍රහ්මත්වයේ එක මේ ආර්ය විනයෙහි තියෙන ලෝකෝත්තර බ්‍රහ්මත්වයේ තමයි නියම බ්‍රහ්මත්වයේ අන්නේ ධම්ම විහරණය තමයි දෙන්නේ සාතන් වහන්සේගේ වාසය කරන ආකාරය ධම්ම විහාරය. ඒ වගේම තථාගත විහාරයේ කියන තථාගතයන් වහන්සේ කියනවා ලෝතර බුදු පියාණන් වහන්සේට අරියතුන් වහන්සේට නැත්නම් ලාතන් වහන්සේට තථාගතකින් නම් ව්‍යවහාර කරලා තියෙනවා. දැන් මෙන්න මේ ආකාරයෙන් මේ බුදු පියාණන් වහන්සේගේ නැත්නම් අරියතුන් වහන්සේගේ යම් විහරණයක් ඇද්ද වාසය කිරීමක් ඇද්ද අන්නේ ක්‍රමයක් තථාගත විහාරය කියලා කියනවා. එහෙනම් මේ විහාරයේ තුනම නැහ වාසය කිරීම තුනම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විතරක් මේ පිටස්තර තිබිය යුතු නැහැ. තියෙට බෑ. එහෙනම් අපි රුත්ම ගැනීම ඇරීම මුල් කරගත්ත මේ භාවනාව අන්නේ යෝගී හිමතුල්ලාගත් තියෙනවා නම් ඒ ඇයි භාවිතා කරනවා නම් ඒකමද අපි ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආනාපාන හතිය කියලා මනස තියෙන් හිතලා බලන්න ඕනේ. මේ දෙන්නේ හිතලා බලන්න ඉතිසින් දාම. තේරුම් ගන්න ඕනේ කාලයක් වහිලා තිබුණ දහමක් නිසා අද බොහෝ කර ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි. ඒකයි මේ විග්‍රහ කරලා දෙන්නේ. එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ සීහ සේනාධිපතිට දේශනා කරන දේශනාවක් තියෙනවා සීහ සූත්‍රය කියන සූත්‍රයක. මොකද මේකෙන් පෙන්නන්නේ යමෙක් මට ආස්වාස වාදී කියා කියනවා නම් කරුණ සහිතව කියන්නේ භවත් ගෞතමයන් වහන්සේ චාතු මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසීන් ආස්වාසක වූයේ එම උත්තම ආස්වාසී සඳහා දහම් දසන්නේ එයින් සවුවනුව ඉක්මවන්නේ යයි කියනම් මේ සත්‍ය කරුණයි. දැන් මෙතනදී වැදගත් දෙයක් තියෙනවා. ඇයි ආස්වාසවාදී කියන්නේ මොන හේතුවෙන්ද කියන්නේ? ඇයි වාදී ගැනීම ඇරීම හේතුවෙන් නෙමෙයි එතන පෙන්නන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. මොකද්ද? චාතු මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසී. නැත්නම් මේ නිවන ආස්වාස කිරීම පිළිබඳව. ඒ උත්තම ආස්වාදයේ දහම් දසනවා. සවුවන් මේ ආකාරයෙන් ධර්මානුකූලව ඉක්මවනවා. මෙන්න මේ හේතුව බුදුරජාණන් වහන්සේට ආස්වාසවාදී කියනවා නම් හරි කියලා පෙන්වනවා. මේවා ගවක් අපි විමර්ශනය කළ බලන්න ඕනේ. ඒ වගේම අද කවුරුත් නිතර භාවිතා කරන කියන කාලාම සූත්‍රයේ බලපුවාම අන්නේ කාලාම සූත්‍රයේ විග්‍රහ වෙනවා වෛර පහක් බිය පහක් දුරු කළ ආර්ය ශ්‍රාවකයා ඉහත් නේදීම ඒ කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න කාලය තුලදීම ආස්වාස හතරක් ලැබෙනවා. චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති කියන මේ පාළි දාංගකින් එහෙම පෙන්නනවා. අන්න අස්සසාස කියන වචනේ තවත් වැදගත් වෙනක් මේ ආර්ය විනී අස්සසාස මොනවද කියලා දැනගන්න. අපි සතෝ අස්සසති සතෝ පස්සසති ආදී වශයෙන් ප්‍රාණාපායන් සති සූත්‍රය විස්තර කරනකොට භාවිතා කරනවා. ඒ දහම් වැටියේ පිළිදහම් වැටි. එහෙනම් ඒ වගේ දෙන්නපු ආස්වාසයක් මෙන්න මේ කිව්ව ආස්වාසියක් හොඳට තේරුම් ගන්න ඕනේ. එනනම් මේ ආර්ය විනයේ ආස්වාස වල වෙනසක් තියනවද නැද්ද කියන එක පෙන්වා දෙන්නයි ධර්මානුකූලව විග්‍රහ කරලා බලමු දෙන්නේ. එනනම් මේ කර්ම හතර බලපුවාම ඒ කර්ම හතර තුල තියෙන්නේ පළලවක් තියනවනම් හිම්පාවල විපාකක් තියනවනම් යම් කෙනෙක් කිහිම ධර්මයක් දේශනා කරගෙන යනවනම් යම් පිරිසක් වෛර පහක් විය පහක් දුරු කරපු නැත්නම් පංච වෛර පංච බය කියන්නේ පංච දුස්චර්ය නිසා ලෝකයන් දෙන බය වෛරයේ පංච දුස්සර්පයෙන් වෙන් වෙලා ඉන්නේ ආර්ය ශ්‍රාවකයාගෙන් ඉබඳු වෛර පහක් බය පහක් ලෝකේ රැටි වෙන්නේ. අන්‍යබඳු වන්නා වූ ආර්ය ශ්‍රාවකයාගේ යම් සීල ගුණයක් තියෙනවා නම් කාර්යවත් සියමනකට ඒක වෙනස් කරන්න හේතු නැහැ. එහෙනම් පරලොවක් තියෙනවා, පින්පව් තියෙනවා කියලා කවුරු හරි එහෙම දේශනාවක් කරනවා නම් එබඳු දේශනාවක් අහලා අමුතුවෙන් අදහස් වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම පව් කරන්නේ නැහැ. පව් කරන්නේ නැත්තේ පරලොවක් ඇති නැති ප්‍රශ්නයක් වුණත් නෙමෙයි. පින්පව් වලට විපාක එනවා ආදි වශයෙන් ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඒක වැරදි බව දන්නවා. ඒක දුෂ්චර්යයක් නොකටයුත්ත වරදක්. ඒ සමාමයේ කරන්නේ මෙන්න මේ ආකාර ධම්ම අවබෝධයක් ඇතුවයි මේ පාපේ නොකරන්නේ. මේ වෛරයේ බය ලෝකයට නොදෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් පළවෙනි ආශ්‍රාසයක් ලැබෙනවා. එයා මොකද මේ දින ආශ්‍රැතිලක් තනතුමක්. නිවි සැනසීගේ සාන්තභාවයක් ලැබෙනවා. මෙන්න මේ නිවි සැනසීගේ සාන්තභාවයක් ඇති වෙනවා නම් මෙන්න මේක තමයි මේ ශාසනයේ ආශ්‍රාසය. හොඳින් තේරුම් බරගන්න ඕනේ මේ ආශ්‍රාසය හරි වැදගත් නිවන මුල් කරගෙන නැති වෙන සාන්තිය. අන්න ඒක තමයි මේ ශාසනයේ ආශ්‍රාසය කියන්නේ. අමාරා ධර්මයේ නාතනා පරලොවක් නැහැ, පින්පව් නැහැ මේ ආදි වශයෙන්. මේ කාර්යවත් බණක් අහලා, මේ જાති අදාහරක් කතාවක් අහලා මට පව් කරන්න වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ. පරලොවක් මම නැතත් එකයි පින්පව් වල පල විපාක නැහැ කියලා එක නිහම කරා. මට ඒක හොයන්න දෙයක්වත් නැහැ. මම මේ පාපයක් නොකර ඉන්නේ. ඒක දුස්චර්යයක්, අවලක් නොකර ඉත්තක්, Tamanta පවලයි, ලෝකයාට පවලයි, ඊසායි බදුවන්නා වූ අවලක්. ඉරීම කිසිවක් ගැලපෙන්නේ නැහැ, සූසු නැහැ. මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගෙන තමයි මේ පාපේ නොකරේ. මෙන්න මේ ආකාරයෙන් දෙවෙනි ආශ්‍රාසයත් ලැබෙනවා කියලා කියනවා. පව් කරන කෙනාටයි පව් සිද්ධ වෙන්නේ කියලා මෙහෙමත් අදහසක් කියනවා සමහර අය. ඉතින් එහෙම කියනවා නම් මට මොකද මම පව් කරන්නේ නැහැ. ඒක වල ප්‍රශ්නයක් නෙමෙයි. මට ඒ අහලා, ඒ බණ අහලා අමුතු ජාතියක් ඇති කරගන්න, අමුතු විදිහේ අදහස් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ පිළිවෙත වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම යමක් වැරදි නිසා වැරදි බව දැකලා, විචාරක බව දැකලා, නොකඩීතු බව දැකලා අන්නේ හේතුවෙන් මම අත්හැරලයි. මෙන්න මේ අදහස තියෙන නිසා කරන්නාට පව් සිදු වෙනවා කිව්වත්, කරන්නාට පව් සිදු වෙන්නේ නැහැ කිව්වත් මට ඇති ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ ආකාරයෙන් තුන්වෙනි ආශ්‍රාසයක් ලැබෙනවා. ඒ වගේම පින්පව් දෙකේ ප්‍රශ්නයක් නැහැ. සසර ගමන මේ ස්වභාවයෙන් යනවා. මේ ආදී වශයෙන් අදහසක් කියනවනම් මට ඒ කාලා පව් කරන්න අවස්ථාවකුත් නැහැ, වැරදි කරන්න අවස්ථාවකුත් නැහැ. එහෙනම් මම දැනුත් මතුවටත් සැනසෙ ජීවත් වෙනවා. වරදක් නැතුව ජීවත් වෙනවා ඒක මට සාන්තයි. මෙන්න මේ ආකාර අදහසක් ඇති වෙනවා. මෙන්න මේ අත් ඇති ලක්ෂණතුමක් ලබනවා. මෙන්න මේ ආකාරයෙන් ආස්වාස හතරක් ලබනවා කියලා කියනවා. සත්තාරෝ අසසාකෝ අධිගතෝ හෝති කියලා මේ ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙවන් ආස්වාස හතරක් ලබනවා. මෙන්න මේ ආස්වාස පිළිබඳ මේ අදහස හොඳින් තේරුම් අරගෙන විග්‍රහ කරලා බලන්න ඕනේ. මොකද මේ ආරෙණිමේ ආස්වාස විශේෂයක්. ඒක හොඳින් තේරුම් අරගන්න ඕනේ. ලෝකයේ හැමතැනම භාවිතාවෙන ඒවාගේ අන්නේ පරිභාජික පිළිත් අන්නේ භාවනානි යෝගීන් භාවිතා කරන ක්‍රමී නෙමෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කියන එක පෙන්නන්ටයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තේරුම් අරගන්න ඕන තව දෙයක් තියෙනවා. ආස්වාස සූත්‍රයේ අරම ආස්වාස සූත්‍රයේ තවත් සූත්‍ර දෙකක් තියෙනවා. මෙන්න මේ සූත්‍රවල පෙන්නනවා මොනවද? ස්පර්ශ ආයතන 6 පිළිබඳව උද්‍යංගමේ, අත්ංගමේ, ආස්වාදේ, ආදීනවේ, නිස්සරණේ මෙන්න මේ කියන කාරණා පහ තතුසේ දකින්නවා නම් ඥානවන්තව දකින්නවා. ඒකල්ලි ආස්වාදය පූර්ණේ. මෙන්න තවත් පූර්ණ කරන ආස්වාදයක් ගැන සඳහා වෙනවා. මෙන්න මේ ආස්වාදය සඳහා තමයි බුදු පියාණන් වහන්සේ දහම් දෙන්නේ. අන්නේ දහම් දෙසු නිසා තමයි බුදු පියාණන් වහන්සේට ආස්වාදවාදී කියන්නේ කියන කාරණේ බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා. මට ආස්වාදවාදී කියන සත්‍ය කාරණේ මෙන්න මේකයි. මේ අනුව මට ආස්වාදවාදී කියන්නේ. දැන් මේ කාරණා කීපයක් ඉන්නේ ආස්වාද කියන වචනේ කොයිතරම් දුරට මේ සාසනයේ කුලද නොවන තවත් වැදගත් පැත්තකට සැනසුමක් මුල් කරගෙන හිතේ සැනසුමක් මුල් කරගෙන දේශනා කරලා තියෙනවා කියන කාරණේ පෙන්වන්නත්. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මේ කාරණේ. මෙසේ තේරුම් අරගන්න ඕනේ ආස්වාද කියන වචනේ නාසයෙන් අදින හුස්මලක් තියෙනවා ආස්වාස කියලා. හිතේ හටගන්න නිවි සැනසී යන නිවන් සුව එකක් තියෙනවා ආස්වාස. එන ආයෙනේ ආස්වාස කියන්නේ මේ දෙකෙන් හිතේ ඇති වෙන යථාභූතී ලැබීමෙන් ඇති වෙන හිතේ නිවි සැනසීමක් ඇද්ද? කෙලෙස් සංසිඳියාවෙන් ඇති වෙනව සැනසීමක් ඇද්ද? මෙන්න මේකේ නියම ආස්වාසය. දැන් අපි දැනගන්න ඕනේ සතියෙන් කරන ආස්වාසයේ මේකද කියලා හිතලා බලන්න. එතකොට යථාර්ථයේ තේරි ධර්මාභූතිය ලැබෙන මඟ පෙවි. හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාරා අනාසාසික. ආනන්ද මේ සියලු සංඛාරිය ආස්වාද විහිතයි. එහෙනම් පස්වාද කළීත්තේ ආස්වාද කරන්න සුදුසු නැති ඒවා. මොනවද ආස්වාද කරන්න සුදුසු නැති? යමක් යමක් නිසා චන්දරාගයෙන් බැඳුනොත් ඒ දේ හේතු කොටගෙන සාධුවෙන් දැවෙන්න වෙනවා, සාධුවිනි හට ගන්නවා. ඒවා කැඩී බිඳී විනාශ වී යනකොට විපරණාමයන්ට පත් වෙන ලැබී ඉන්නා වූ දාහේ මෘතරයෙන් දූෂ්‍ය භාවයට පත් වෙනවා. ගැටීමට හේතුකාරක ලබනවා. මෙන්න මේකෙන් දූෂ්‍ය භාවයට පත් වෙලා දේශ ගිනි වලට පත් වෙනවා. ඇත්ත නැත්ත හොරා ගන්න බෑ. මේවා ඇලී බැඳීගෙන මුලාවට පත් වෙලා ඒකින් මේ මිදෙන්න බෑ. මෝහ ගින්නට පත් වෙනවා. මෙන්න මේ ආකාරවන් ආව රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි ආදී ගින්නෙන් දැවෙනවා නම් තැවෙනවා නම් අන්නේමතු දැවෙන්නා වූ තැවෙන්නා වූ දාහයක් ඇති කරන්නා වූ ස්වභාවයක් ඇතනම් මෙන්න මේවා තමයි ආස්වාද කරන හොඳ නැත්තේ. නැත්නම් ප්‍රියයි මනාපයි කියලා සැලසුම් සහගතයි කියලා දන්ත හොඳ නැත්තේ. එහෙනම් කුමක්ද ආස්වාද කරන්නේ? අත්හැරීමෙන්, නැවැල්මින්, මිදීමෙන් ලබන්නා නිවන් සාන්තියක් ඇද්ද? අන්නේ නිවන් සාන්තිය ආස්වාද කරන්න ඕනේ. එහෙනම් ලෝකේ සංඛාර වශයෙන් ගොඩ නැගින යන්තරමක් ඇද්දී ඇද්ද? පැවැත්ම සඳහා ගොඩ නැගින්නේ දී ඇද්ද? ඒ ගොඩ නැගින්නේ අතුරු කුල ප්‍රියමනාපයෙන් අතුරු කුල චන්දරාගයෙන් බැඳීමක් වෙනවා. අන්නේ චන්දරාගයෙන් බැඳුනහම ඇති වෙන්නේ මහා ගින්නක්. ඒ මුල් කරගෙන ජාති ගිනි, ජරා ගිනි, ව්‍යාධි ගිනි, මරණ ගිනි ඒ වගේම ඇති වෙනවා. ඒ වගේම නොයි ශෝක පරිදේව දුක්ඛමා සුපාය ආසාදී ගිනි ඇති වෙනවා. මෙන්න මේ මහා ගින්නෙන් මිදෙන මිදුලේ නැත්නම් දාහයෙන් දැවි දැවි කැවි කැවි ඉඳ වුණොත් මෙන්න මේක මහා භයානකයි කියලා දැනගෙන මේවා පහකර දැමිය යුතුයි, පස්සාස කළ යුතුයි. මෙන්න පස්සාස කරන දහම්. එහෙනම් මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි යන ඒවා යමකින් නැගිනවා නම් මෙන්න මේවා මහා ගිනි. එහෙනම් ගිනි ගන්න දේ පහකර දමන්න ඕනේ, පස්සාස කර දමන්න ඕනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය මාර්ගයක් ඇද්ද, ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇද්ද මෙන්න මේක ආස්වාද කරන්න ඕනේ, අසුරු කරන්න ඕනේ. හැබැයි මෙන්න මේ කියන්නා වූ ක්‍රම දෙක නම් බාහිර ශාසනයක නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන ආස්වාදියක් සහ පස්වාදියක් විග්‍රහ කරලා දුන්නා වැදගත් ක්‍රමයකින්. නාසයෙන් ගන්න හුස්ම අරගන්න එක, හුස්ම පිට කරන එක, මේක නම් බාහිර ශාසනය තුලක් තියෙනවා. අපි අදට කරගෙන යනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය නම් මේ ශාසනයෙන් බැහැර නැහැ කිව්ව වදින්නේ පොඩ්ඩක් හිතලා බලන්න. එහි විශේෂය මොකක්ද කියලා හිතලා බලන්න. ආනාපාන සති ප්‍රිය භාවනාව පිළිබඳව දැනගන්නකොට තවත් දැනගත යුතු විශේෂ දෙයක් තියෙනවා. නිතර ආනාපාන සතිය යුතුව වාසය කරනවා නම් අන්න ඒක බොහොම වැදගත්. එහෙනම් මොකක්ද කරන ආනාපාන සති භාවනාව? හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඒ භාවනාව කුමක්ද කියන එක මෙන්න මෙතෙන්දි වටහා ගැටින් දිය මොකද්ද? අරගත යුතු දහමයි, පහකල යුතු දහමයි කුමක්ද කියලා හොඳින් තේරුම් අරගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ අම්බලට්ටික රාවලෝවාද සූත්‍රය කියන සූත්‍රයේදී සාවුල හාමුදුරන්ට දේශනා කරනවා ඉතාම වැදගත් දහමක්. මොකද්ද මේ පෙන්නන්නේ? බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍රය එක්තැනකදී අහනවා සාවුල හාමුදුරන්ගෙන්. සාවුල කැඩපත නැන්නම් මේ මොන බලන කණ්ණාඩිය පාවිච්චි කරන්නේ මොකටද? ස්වාමීනි මොන බලන්න, මොන බලන්නේ? මොනවා හරි අඩුපාඩුවක් තියෙනවද, කැලලක් තියෙනවද, ගුණක් ගැවිලා තියෙනවද? මේ ආදි වශයෙන් මූණේ තියෙන අඩුපාඩුවක් හොයන්න බලන්න තමයි අන්‍ය ආකාරයෙන් ඒ කණ්ණාඩිය අරන් බලන්නේ. සාවුල මෙන්න මේවා තම තමන් කරන කියන හිතන දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනේ. ඒවා යම් කිසි අඩුවක් තියෙනවද? රාගයට, ද්වේෂයට, මෝහයට වැටෙන හිතවිල්ලනේ හිතන්නේ. එහෙම කතාද මේ කියන්නේ? එහෙම ක්‍රියාද මේ කරන්නේ කියලා මනසින් ඉන්න. මෙන්න මෙහෙම ඉන්නකොට හොඳට තේනේ. මම කරන වැඩක් ඇත්නම් ඔය කරන වැඩි මට අවැඩද? ලෝකයාට අවැඩද? මට ලෝකයාට දෙපසටම අවැඩද? එහෙනම් මේ නොකළ යුතුයි. ඒවත් කළ යුතුයි. මනාසියේ හිඳලා එකෙහි ලැජ්ජාවෙන්ද එබඳු කටයුතු පිළිබඳ බියවැයවත් අරින්ද හොඳින් මේ ටික අවධානයෙන් ඉන්න විමස විමසා කටයුතු කරන්න. මේක ක්‍රමයක්. ඒ වගේම තමන් කටින් වචනයක් පිට කරනකොට ඒ පිට කරන වචනේ මට අවැඩද ලෝකයට අවැඩද? ඉතින් නම් මේ දුෂ්චර්යයක් නොකළ ඉත්තා නොකී ඉත්තා. එනම් මම එබඳුවන් ආ වූ වචන කියන්නේ නැහැ නියම ඉක්මෙන්ද. ඒ වගේම හිතෙන් හිතීලා හිතනකොට ඒක මට අවැඩ එකක්ද? කොහොමද අවැඩද හොයන්නේ? සාමීයට දේශයට මොහොතට මතීලා හතර පැවැත්මට දාහය ඇති කරන්නා වූ සංසාර ගමනට හේතු වෙන නම් ඒකින් ඉවත් වෙන්න ඕනේ. ඒවත් අරින්න ඕනේ හේතු වෙන කාරණා දකින්න ඕනේ පරිත්තහම් උපන්නව. මෙන්න මේව දැකලා ඒවා පහ කර දමන්නට විලිනු. ඒ වගේම තමන්ට වැඩදායකද ලෝකයේ වැඩදායකද යහපතට හේතු වෙනවද? ඉබදු හිතුවේ නිතර හිතන්න ඒවා වර්ධනය කරගන්න. එහෙනම් තමන්ට අවැඩ වෙන අසාධාරණයක් වෙන නැත්නම් තමන්ටත් නරකක් වෙන ලෝකයටත් අවැඩක් අසාධාරණයක් වෙන නරකක් වෙන හිතවිල්ල ක්‍රියාව කතාවක් නැත්නම් තමා වනාහී තමන්ගේ හිතවිලි ක්‍රියා ක්‍රියාත්මක වෙන ඉරාව බලා ඉඳලා මනාපීයෙන් හිතින් අනුපාදෝ හොයාගෙන ඉවත් අරින්න. මටත් ලෝකයටත් යහපතක් වෙනවා කියලා දැනගත්තා නම් නැත්නම් සාගතයේ දීර්ඝයේ මොහොතේ නිවන් තේහීතුන් දෙයක් බව දැනගත්තා නම් මනාපීයෙන් ඇතුළු කරලා ඒවා කොහොම හොඳයි ඒවා කරන්නේ. මෙන්න මේ ප්‍රවේ ගිනියන්ට සාමුල අතීතයේ යම් ශ්‍රමණකේ මේ හිතේවි ක්‍රියාවදන් කියන සමන්ගේ ඒ ආකාරයන් පූර්ණ කරගත්තා සුද්ධ කරගත්තා නම් සුද්ධ පරිත්‍ත කරගත්තා නම් ඔය ක්‍රමින්මයි මතු අනාගතයේ යම් කිසි ශ්‍රමණකේ ශ්‍රමණ ධර්මයේදී පූර්ණ්‍ය කරන නම් ඔය ක්‍රමින්මයි දැන් මේ වර්තමානයේ යම් කෙනෙක් ශ්‍රමණ ධර්මයේ පූර්ණ්‍ය කරන නම් ඔය ක්‍රමින්මයි එහෙනම් මේ ශ්‍රමණ ධර්මයේ පූර්ණ්‍ය කරනවා කියන්නේ නිවීමට හැසීමට නිවන් සාන්තිය උදා කරගන්න කල යුතු බවක් ඇද්ද වැලක් ඇද්ද ඉතිරි ක්‍රියාවදා සකස් කරගන්න ආකාරය කොහොමයි ඒ දෙවි තමයි නිවන ලැබෙන්නේ සාන්තිය උදා වෙන්නේ එහෙනම් මෙන්න මේ කාරණයෙන් පළමුවම ජීවිතය හැඩ ගහ ගන්නා වූ ආකාරයේ තේරුම් ගන්න ඕනේ මේක මේ අත්‍යර නිවන් දකින ක්‍රමයක් නැහැ කියලා තේරුම් ගන්න ඕනේ නිවන් මාගේ තියෙන ඔය තුලයි එහෙනම් හොඳින් තේරුම් අරගන්න මේ භාවනාවට පසුතලිය හදා ගන්න හැටි භාවනාව සකස් කර ගැනීමට මූලාරම්භය උල්ලාගා ගන්න හැටි මේ පෙන්වන්නේ හොඳින් මේ ආකාරයෙන් පළමුව තේරුම් අරගන්න අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු අපි ඉදිරි සවිස්තර කරාටින් මේ භාවනාව ගැන දැනගන්න සෑම පිළිවෙණක් යහපතක් වේවා ඉත්තාවතා සම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා